ඔබ SBS සිංහලේ කුවන් විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
එහෙමනම් දැන් මේ සූදානම පුරුදු විදිහට මේ ගෙවිලා යන සතියේ ලෝකයේ ප්‍රමුඛතා පිළිබඳව අවධානය යොමු කරන්න. පසුගිය සතියේ සිකුරාදා සමස්ත ලෝකයේම අවුලුවාලීමට සමත්තුණු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වොලොඩ්මීර් සෙලෙන්ස්කි අතර හමුවෙන් පස්සේ සමස්ත ලෝකයේම අවධානය ඒ දෙසටයි යොමු වෙලා තිබුණේ. මේ සතිය වෙනකොටත් අපි තාමත් ඒ උණුසුම විඳිමින් සිටිනවා විවිධ ස්වරූපෙන්. අපි මේ පිළිබඳව කතා බහ කිරීම දෙවනුවට තියලා පළවෙනියට අවධානය යොමු කරමු අන්තර්ජාතිකව වැදගත් වන ශ්‍රී ලංකාවට බලපාන කාරණාවක් කෙරෙහි. අද අපේ ලෝ වටා විදෙස් විති සමාලෝචනය ආරම්භ වෙන්නේ එතනින්. සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තා කරන්න සූදානම් සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්තිසේවෙන් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලුක්ෂි.
මුලින්ම අපි කතා බහ කරමු පෙබරවාරි මාසයේ 24 වෙනිදා ආරම්භ වුණු, ඒ වගේම අප්‍රේල් මාසයේ 4 වෙනිදා දක්වා දිව යන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 58 වෙනි සැසිය පිළිබඳව. අමල්, අපි දැක්කේ නෑ මේ ලංකාවේ ප්‍රවෘත්තිවලවත් මේක ඒ තරම් ප්‍රමුඛයෙන් කතා බහ වෙනවා. විශේෂ ප්‍රවෘත්තියක් දැක්කෙත් නැහැ. හැබැයි ජිනීවාවල ශ්‍රී ලංකාව පිළිබඳව කතා බහ වෙලා තිබුණා. ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා විජිත හේරත් මහතා ගිහිල්ලා හිටියා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වෝල්කටර්ස්ක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් පවා නිකුත් කළ තිබුණා, වාචික ප්‍රකාශයක්. එමනම් මොනවද මෙවර ජිනීවා මානව හිමිකම් සැසියේ ශ්‍රී ලංකාව ගැන තිබුණු අවධානය? සභාපතිනිය මොනවද ශ්‍රී ලංකාව ගැන කිව්වේ? අලුත් නිර්ණායක තීන්දුව తీරන වලට හිදි, නිර්දේශ වලට හිදි එළඹලා තිබුණාද?
ඔව් දිලුක්ෂි, දැන් හැම මීට කලින් අවුරුදු වල ශ්‍රී ලංකාව බොහොම දැඩි විවේචනයට ලක් වෙලා තිබුණා, විශේෂයෙන් මේ යුද අපරාධ සම්බන්ධයෙන්. මේ සැරේ මානව හිමිකම් කවුන්සිලේ වාචික වාර්තාව, ශ්‍රී ලංකාව පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ වාචික වාර්තාවේ ශ්‍රී ලංකාව ගැන මේ සැරේ තිබුණේ විශේෂයෙන්ම කාන්තා හිංසනය, ඒ වගේම රාජ්‍ය නොවන සංවිධානවලට රජයෙන් කෙරෙන බලපෑම් සම්බන්ධයෙන්. අර මීට කලින් අවස්ථාවලදී වගේ යුද අපරාධ සම්බන්ධයෙන් නැවත ඒ කාරණා විශාල වශයෙන් ඉස්මතු කරලා තිබුණේ නැහැ. නමුත් කාන්තා හිංසනය කියන එක මේ අවස්ථාවේදී විශේ෷ කාරණාවක් හැටියට ආරම්භ තිබුණා. විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන කාන්තාවන්ට මුහුණ දෙන්න වෙන හිංසනේ, ඒ වගේම සමහර ගෘහස්ත හිංසනට ලක්වන කාන්තාවන් සම්බන්ධෙනුත් මේ අවුරුද්දේදී මානව හිමිකම් කවුන්සිලය අවධානය යොමු කළා තිබුණා. ඉතින් මේ අපි කියනවා මේක මේ වාචික වාර්තාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරපු, මේකට උත්තර දුන්න ශ්‍රී ලංකාවේ ජිනීවා නුවර නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, ඉතින් ඇය මේ අවස්ථාවේදී මානව හිමිකම් කවුන්සලය සම්බන්ධයෙන් කරපු ඒ ප්‍රකාශය මීට කලින් අවස්ථාවත් එක්ක අපි සංසන්දනය කරපුවාම, ඒ පාවිච්චි කරපු භාෂාව එක්කම ඒ පාවිච්චි කරපු ඒ ස්වරයන් බලපුවාම මානව හිමිකම් කවුන්සලයත් එක්ක ඝෂ්ටණයකට යනවා වෙනුවට ඔවුන් සමග මිත්‍රශීලීව එකට කටයුතු කරලා මේ ශ්‍රී ලංකාව පිළිබඳ ඇති වෙලා තියෙන ඒ දැනට මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරියේ තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් එකතු වෙලා ඒවට විසඳුම් හොයන අලුත් රජය ඒකට කැමැත්තක් දක්වන බව තමයි සඳහන් කරේ. නමුත් එක කාරණාවක් සම්බන්ධයෙන් මීට කලින් රජයන් ගත්ත ඒ ස්ථාවරයම නැවතත් මේ අලුත් රජයත් අවධාරණය කරා. ඒක තමයි වගවීම සම්බන්ධයෙන් විදේශ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ ඒ වගවීම සම්බන්ධයෙන් යුද අපරාධ සෙවීමට පත් කිරීම හෝ ඒ සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ නව රජයත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නව රජයත් ඒකට විරුද්ධ බව සඳහන් කළා. ඒකම මීට දැන් අවුරුදු කිහිපයකට කලින් මානව හිමිකම් කවුන්සිලය විසින් ඇති කරගත්ත ශ්‍රී ලංකාවේ සිද්ධ වුණාය කියන යුද අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි එකතු කිරීමට, එක්රැක්ස් කිරීමට යාන්ත්‍රණයක්. දැන් මේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් උත් නව රජය තමන්ගේ අදහස ප්‍රකාශ කළා. ඔවුන් කියා සිටියා මේක පිළිගන්නට බෑ, ස්වෛරී රාජ්‍යයකට මෙවැනි ක්‍රමවේදයක් පිළිගැනීමට හැකියාවක් නැහැ. නමුත් රටේ සංහිඳියාව ඇති කිරීමටත්, ඒ වගේම යුද්ධයෙන් පීඩාවට පත් වෙච්ච පුද්ගලයන්, අතුරුදහන් වෙච්ච පුද්ගලයන් සහ ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ට ඒ වන්දි මුදල් ලබා දීම, එවැනි කටයුතු සම්බන්ධයෙන් මීට කලින්ට වඩා වේගවත්ව මේ කටයුතු කරන්න අලුත් රජය ඉදිරිපත් වෙනවා කියන කාරණාවත් සඳහන් කළා. ඒ ඇරෙන්නට සමස්තයක් හැටියට ගත්තහම මීට කලින් රජයන් ගත්තු ඒ ප්‍රතිපත්ති, මේ කියන්නේ බාහිර විදේශීය යාන්ත්‍රණයකට යටත් නොවි දේශීය යාන්ත්‍රණයක් තුලින් වගවීම සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට මේ රජයත් ප්‍රතිඥා දීලා තියෙනවා.
එහෙමනම් දැන් මේ ඊළඟට අවධානයට ලක් කරමු මාර කලින් සඳහන් කරපු විදිහට දෙවැනියට අපි කතා බහ කරන පසුගිය සිකුරාදා සිදුණු ඩොනල්ඩ් ට්‍රම්ප් වලොඩ්මීර් සෙලෙන්ස්කි අතර සිදුණු උණුසුම් ආතතිමය සංවාදයට පස්සේ මොකද වුණේ කියලා. දැන් මේ වෙනකොට අපි දකිනවා අන්තර්ජාතික ප්‍රවෘත්ති වාර්තා මගින් වාර්තා වෙමින් තියෙනවා මේ සිදුණු දේ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරනවා සෙලෙන්ස්කි. ඔහු නැවතත් කැමැත්ත පළ කරනවා දවල මන්දිරයට යන්න, නැවතත් බොහොම හොඳ සාර්ථක සාකච්ඡාවක් පවත්වන්න කැමැතියි කියලා ඔහු කියනවා. ඒ වගේම අර එතනදී අසාර්ථක වුණු පහුගිය වතාවේ දෙදෙනා හම්බුණාට පස්සේ සිදුවුණු මේ ආතතිමේ සාකච්ඡාව හින්දා එකඟතාවක් තිබුණානේ දෙදෙනා අතර ගිවිසුමක් අත්සන් කරන්න. යුක්‍රේනයේ ඛනිජ සම්පත් ආක්‍රයක මෙහෙයුම් කටයුතු සඳහා ඇමරිකාවට ප්‍රවේශය ලබා දීම සඳහා ඒක සිදුවුනේත් නැහැ. නමුත් මේකට යලි කැමැත්ත පළ කරනවා සෙලෙන්ස්කි. එහෙමනම් දැන් අපි බලමු මොනවද අලුතෙන් වාර්තාවන්නේ මේ පිළිබඳව කියලා ඇමරිකාව පැත්තෙන්. දැන් ට්‍රම්ප් මොකද කියන්නේ?
ඔව් දිලුක්ෂ, මෙතන ට්‍රම්ප් ජනාධිපතිවරයා කොංග්‍රස් මණ්ඩලයට දැනුම් දුන්නා ඔහුට සෙලෙන්ස්කි ජනාධිපතිවරයාගෙන් ලියුමක් ලැබුණයි කියලා. ඒ ලියුමේ සඳහන් කරලා තියෙන්නේ තමන් පහුගිය සිකුරාදා දවල මන්දිරේ ඇතිවෙච්ච ඒ සිදුවීම සම්බන්ධයෙන් තමන්ගේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ එක්කම අර ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන් යුක්‍රේනය සමග ඇති කරගන්නට යෙදිලා තිබුණ, නමුත් ඔවුනට අත්සන් කරන්න බැරි වෙච්ච ඒ ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන්න, ඒ ගිවිසුම අත්සන් කිරීමට තමන් කැමැතියි කියලා සඳහන් කළා. ඉතින් මේ කාරණා දෙක සඳහන් කළා තියෙනවා. ඊට අමතරව බෙලරුස් රාජ්‍යයේ පොරොෂෙන්කෝ ජනාධිපතිවරයා සඳහන් කළා තියෙනවා යුක්‍රේනය සහ රුසියාව සමග සාම සාකච්ඡාවක් ඇති කරන්නට මේ රටවල් දෙකටම ආරාධනා කළා. තමන්ගේ රටේ, ඒ කියන්නේ බෙලරුස් රාජ්‍යයේ ඒ සාම සාකච්ඡාවක් පවත්වන්නට ඇමරිකාවේ සහයත් ඇතිව ඒ කටයුත්ත කරන්නට ඔවුන් කැමැති කියලා සඳහන් කළා තියෙනවා. ඉදිරියේදී සාම වැඩපිළිවෙලකට යනවා නම් ඒකේ පෙරමුණ ගන්නට, එහෙම නැත්නම් තුන්වන පාර්ශ්වකාරියකට කටයුතු කරන්නට රුසියාවත් සමග ඉතාමත්ම මිත්‍රශීලීව කටයුතු කරන බෙලරුස් රාජ්‍ය ඒ කාරණාවට තමන්ගේ කැමැත්ත තියෙනවා කියලා සඳහන් කළා තියෙනවා.
අමල්, මෙතනදී තවත් දෙයක් වුණා නේද? දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ යුක්‍රේනයට ලබා දෙන ආධාරත් නැවැත්තුවා නේද? දැන් ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ?
ඔව්, මෙතන දිලුක්ෂි යුද ආධාර ලබා දෙනවා කිව්වහම ද්‍රව්‍යමය වශයෙන් සහ මුල්‍යමය වශයෙන් ආධාර ලබා දෙනවට අමතරව ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් සුවිශේෂී කාරණාවක් කළා. ඒ තමයි ඔවුන් යුක්‍රේනයට ලබා දෙන බුද්ධි තොරතුරු, විශේෂයෙන්ම රුසියාවෙන් එල්ල වෙන ගුවන් ප්‍රහාර මිසයිල් ප්‍රහාරවල ඒවායේ ඒ දත්ත ලබා දීලා ඒවා වළක්වන්නට, ඒවට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට යුක්‍රේනයට තිබිච්ච හැකියාව ලැබිලා තිබුණේ ඇමරිකාව විසින් ලබා දෙන බුද්ධි තොරතුරු වලින්. ඉතින් ඒ බුද්ධි තොරතුරු ලබා දීම මේ සතියේ ඉඳලා ඇමරිකාව අත්හිටවලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම යුක්‍රේනයට යුදමය වශයෙන් විශාල පසුබැස්මක් කියලා තමයි සඳහන් වෙන්නේ.
හොඳයි, දැන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වලොඩිමීර් සෙලෙන්ස්කි අතර සිදුවුණු මේ සිදුවීම් දාමයෙන් පස්සේ යුරෝපා සංගමය ටිකක් සක්‍රිය වෙලා තියෙනවා යුරෝපයේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ඔවුන්ගේ මේ අවධානයට ප්‍රධානතම කාරණාව බවට පත්වලා තියෙන්නේ මොකක්ද කියන කාරණේ ටිකක් සැකහැර දැනගන්න කැමතියි ඔබෙන් නම.
ඔව් දිලුක්ෂ, දැන් යුක්‍රේනයට මේ අවස්ථාවේදී ඇමරිකාව යුදාධාර අත්හිටවයි කියලා කියන්නේ විශේෂයෙන්ම යුරෝපා කලාපයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් හැටියට තමයි ඔවුන් දකින්නේ. විශේෂයෙන්ම සමාජිකයන් 27 දෙනෙක් ඉන්න යුරෝපා සංගමය දැන් සඳහන් කරලා තියෙන්නේ ඔවුනට මින් ඉදිරියට ඇමරිකාව මත යැපෙන්නට බැරියයි කියලා තමන්ගේ ආරක්ෂාව උදෙසා. මීට කලින් අවස්ථාවලදී නේටෝ සංවිධානය සහාය ඇතිව කිසියම් නේටෝ සමාජික රටකට වෙනත් රාජ්‍යයක් ඔවුනට යුද ප්‍රකාශ කළා හෝ ඔවුනට ප්‍රහාරයක් එල්ල කරොත් ඒ අවස්ථාවේදී ඒ සියලුම නේටෝ සමාජිකයන්ට එල්ල වෙච්ච ප්‍රහාරයක් හැටියට සලකලා ඒකට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න මුළු නේටෝ සංවිධාන සමාජිකයන්ම අපකැප වෙලා තිබුණා. නමුත් දැන් ඇමරිකාව ගත්ත මේ අලුත් පියවර නිසා ඇමරිකාව මත ඉදිරියටදී යැපෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මතුවෙලා තියෙනවා. ඉතින් මේ වටපිටාව තුළ දැන් යුරෝපා සංගමය සඳහන් කළා තියෙනවා තමන්ගේ ආරක්ෂාව සඳහා වැඩි මුදලක් ඔවුනට යොදන්න සිද්ධ වෙයි කියලා. ඉතින් ඒ වෙනුවෙන් ඔවුන් ඩොලර් බිලියන 843ක විතර වගේ විශාල මුදල් ප්‍රමාණයක් යුරෝපා රටවල් වල ආරක්ෂාව වෙනුවෙන් අලුතෙන් වැය කරන්නට දැන් වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙනවා.
හොඳයි. ඒත් එක්කම ට්‍රම්ප් පිළිබඳව තවත් අවධානයට ලක්වන කාරණාවක් බවට පත් වුණා ඔහු ගාසා තීරය සම්බන්ධයෙන් නිකුත් කරපු නිවේදනය. මීට කලින් ට්‍රම්ප් ගාසා පිළිබඳව ලොකු අවධානයකින් හිටියේ ජනාධිපතිවරණයට කලින් ඉඳන්. මොකද මේ ඔහු සඳහන් කිරීමක් කළා ගාසා තීරය දැන් විනාශ වෙලා හමාරයි, දැන් ගාසා තීරයෙන් සටන් කරන විශේෂයෙන්ම පලස්තීනු සම්භවයක් තියෙන පිරිස් පිටත් වෙන්න ඕනේ, හමාස් සංවිධානය පිටත් වෙන්න ඕනේ, මෙතන තවදුරටත් සටන් පවත්වන්න බැහැ කියලා කාරණාවක් ඔහු මීට කලින් ප්‍රකාශ කළා තිබුණා. දැන් ඔහු තදින්ම කියනවා වහාම මෙතනින් පිටත් වෙන්න, ඒ වගේම ප්‍රාණාපකරුවන් නිදහස් කරන්න, නැත්නම් ඒ ගැන බලා ගන්නම් කියලා. මේක ටිකක් සැර ප්‍රකාශයක් අමල්. ට්‍රම්ප්ගේ මේ ස්ථාවරය සහ ගාසා තීරය ඇති වෙලා තියෙන වාතාවරණය සහ අරාබිකරය ඇති වෙලා තියෙන වාතාවරණය මොකද්ද කියලා දැනගන්න කැමතියි.
දිල්රුක්ෂ, දැන් ගාසා තීරයේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත්ත පළවෙනි වටේ සටන් විරාමය ගිය සෙනසුරාදායෙන් අවසන් වුණා. ඉතින් ඒ දෙවැනි වටේ සාකච්ඡා ආරම්භ කරන්නට දෙපාර්ශ්වයම උත්සාහගෙන තිබුණත් ඒව සාර්ථක වෙච්ච බවක් නැති පසුබිමක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ අලුත් තර්ජනය ඉදිරිපත් කළා තියෙන්නේ. ඔහු බොහොම පැහැදිලිවම හමාස් සංවිධානයට ප්‍රකාශ කළා තියෙන්නේ ඔවුන් මේ ගාසා තීරෙන් වහාම ඉවත් විය යුතුයි කියලා. ඒකම දැනට හමාස් සංවිධානයේ බාරේ ඉන්නවයි කියලා විශ්වාස කරන ප්‍රාණඅපකරුවන් ඒ සංඛ්‍යාව 58ක් විතර වගේ කියලා තමයි දැනට සඳහන් වෙන්නේ. මේ 58ට අපි දැනගන්න තියෙන විදිහට ඊශ්‍රායලය තහවුරු කරලා තියෙනවා. මේ විදිහට දැනට 58ක් ඉන්නවා. ඒකෙන් 58ක් කිව්වට සියලු දෙනාම නිරුපද්‍රිතව ඉන්නවද කියන කාරණ ප්‍රශ්නය මතුවලා තියෙනවා. නමුත් කෙසේ වෙතත් නිල වශයෙන් 58 දෙනෙක් තවමත් හමාස් සංවිධානයේ බාරේ ඉන්නවා. ඔවුන්ව වහාම නිදහස් කළ යුතුයි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉල්ලීමක් කළා තියෙනවා. ඒ අතරම මේක අනතුරු ඇඟවීමක්. මේ ප්‍රාණඅපකරුවන් මුදා හරින්නේ නැත්තම් ගාසා තීරයේ අවසානයේ හැටියටත් ඔවුන් හඳුන්වලා තියෙනවා. ඒ එක්කම ඔහු සඳහන් කළා තියෙනවා ඊශ්‍රායලයට මේ ප්‍රශ්නය ඉවර කරගැනීම. ඒ අතරම හමාස් සංවිධානය සහ මුලින්ම විනාශ කර දැමීමට අවශ්‍ය සියලුම යුද ආධාර ලබා දෙනවයි කියලා. ඉතින් මේකේ මේ වඩාත්ම බහැනකකම තියෙන දිරුක්ෂි මේ හමාස් සංවිධානයට තර්ජනය කරනවත් එක්කම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගාසා තීරයේ ඉන්න සාමාන්‍ය ජනතාවටත් ඔහු තර්ජනයක් කළා තියෙනවා. ඔවුන්ට ඔවුන්ගෙන් ඉල්ලීමක් කළා තියෙනවා දැනට හමාස් සංවිධානයේ බාරේ සිටින ඒ ප්‍රාණඅපකරුවන් මුදා හැරීමට බලපෑම් කරන්න. එසේ නොකරොත් ඔවුන්ට වැඩ වරදි, ඉතින් ඔවුන්ට ගාසා තීරයේ අතහැර යන්න කියන ඒ අවවාදයත් ඩොනල්ඩ් ට්‍රම්ප් සිද්ධ කළා තියෙනවා. ඉතින් බොහොම පැහැදිලිවම දෙවන වටේ සටන් විරාමයක් ඇති කරගන්නවාද නැද්ද කියන කාරණාව පිළිබඳ සාකච්ඡා යන අතරතුරේ මේ විදිහටම බොහොම ප්‍රබල ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා හමාස් සංවිධානයටත් ගාසා තීරයේ ඉන්න සාමාන්‍ය ජනතාවටත් මේ අවස්ථාවේදී අනතුරු ඇගවීමක් කළා තියෙනවා. ප්‍රාණඅපකරුවන්ගේ ප්‍රශ්නේ විසඳුවේ නැත්නම් මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ කරන්නට ඔවුන් කටයුතු කරනවා කියලා.
හොඳයි, අවසාන අවධානය යොමු වන්නේ වතිකානුව වෙත. ෆ්‍රැන්සිස් පාප්තුමන් පෙනහළු දෙකම නියුමෝනියාවෙන් ආසාදනී වීම නිසා දැඩි ලෙසින් ගිලන් වෙලා හිටියා. ඊට පස්සේ මදක් සුවතාවයට පත් වෙමින් තියෙනවා කියලා තොරතුරු වාර්තා වන්නේ. මේ වෙනකොට උන්වහන්සේගේ තත්ත්වීති පිළිබඳව සොයා බැලීමටයි අපි සූදානම් වන්නේ. අමල්, වතිකානුව පැත්තෙන් මොනවද ඒ පිළිබඳව වාර්තාවන තොරතුරු?
විරුක්ෂය, වතිකානුව සඳහන් කරන්නේ පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යම් කිසි ප්‍රගතියක් තිබුණයි කියලා. බදාදා වෙනකොට පාප් වහන්සේ හාන්සි පුටුවක ඇලවෙලා නිල රාජකාරි කිහිපයකට යොමු වුණයි කියලා සඳහන් වෙනවා. නමුත් මේ කියන අතරතුරේම පෙබරවාරි 14 වෙනිදා රෝහල් ගත වෙච්ච පාප් වහන්සේ සම්බන්ධයෙන් ඔහු දැන් සිටින රෝහල සඳහන් කරන්නේ පාප් වහන්සේගේ රෝගී තත්ත්වය පිළිබඳ ඔවුන්ට සුබ වාර්තාවක් දෙන්නට හැකියාවක් නැහැ. තවමත් පාප් වහන්සේ අවදානම් තත්ත්වයේ ඉන්න කියන කාරණාව ඔවුන් අවධාරණය කරලා තියෙනවා. ඊට අමතරව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ සුළු වර්ධනයක් පමණක් පහුගිය දින දෙකේදී ඇති වුණයි කියන කාරණාව පමණයි සඳහන් කරලා තියෙන්නේ.
හොඳයි, කෙටි කාලයක් තුළදී ලෝකයේ ප්‍රමුඛතා පිළිබඳව කෙටියෙන් අවධානයට ලක් කරන ලෝකයේ සිදුවෙන්නේ මොනවද කියලා ඔබව යාවත්කාලීන කරන කෙටි වේලාවක් ඇතුළත තුළදී අපේ උත්සාහය වන්නේ හැම සිකුරාදාම ලෝවටා විදේශ විත්ති සමාලෝචන ඉදලින් එම කාර්යාවේ සිදු කිරන්න ඔබ වෙනුවෙන්. ඉතින් මෙවරත් ඒ කාර්යාවේ සඳහා අපිත් එක්ක සම්බන්ධ වුණු ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපි ස්තුතිය පළ කරනවා. අමල්, බොහෝම ස්තුතියි. අපි එමනම් ලබන සතියේ සිකුරාදා මේ විශේෂ අංකයේදී යලිත් හමුවෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.